ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකෙ දිහා බලන්න විවර කරන පුංචි කවුළුව අද දවසේදීත් විවර කරන්නට අපි සූදානම්. මේ ගෙවිලා යන සතියේ ලෝකයේ තියෙන ප්‍රධානතම කාරණා කීපය පිළිබඳව වැඩිමනත් තොරතුරු ඔබ වෙත ගෙනීමේ අභිලාෂයෙන් එහෙමනම් අදත් අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා. ප්‍රංශයේ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මම මුලින්ම මේ රුසියාව පැත්තට යොමු වෙන්න කැමති. රුසියාව හා සම්බන්ධ වෙන කාරණා කිහිපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මුලින්ම මම කැමති රුසියාව මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙන සහ ජාත්‍යන්තරයේ විශාල අවධානයක් තියෙන රුසියාවටම අභිමතයේ පරිදි යුක්‍රේනයේ පවත්වපු ජනමත විචාරණයක් හරහා යුක්‍රේනයේ තවත් ප්‍රදේශ හතරක් රුසියාවට ඇඳා ගැනීම හා සම්බන්ධව වන කාරණාව පිළිබඳව අපිට මතකයි අමල්, මීට කලින් ඔවුන් මේ ක්‍රයිමියාව සම්බන්ධව මේ වගේම ක්‍රියාදාමයක් තමයි අනුගමනය කළේ. ඔවුන්ට අභිමත පරිදි ජනමත විචාරණයක් පවත්වා සමස්ත ලෝකයේම විරුද්ධ වුණාට ඔවුන් කැමති ඔවුන් ඒක මේ සැලකිල්ලට ගත්තේ නැතුව ක්‍රයිමියාව ඔවුන්ගේ රටට ඇඳාගත්තා. දැන් ඒ වගේම තවත් ප්‍රදේශ හතරක් සම්බන්ධව රුසියාව මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා තමන්ගේ රටට සම්බන්ධ කරගන්න. රුසියාවේ මේ ප්‍රයත්නයේ මූලික අරමුණ වෙන්නේ මොකක්ද?
ඔව් දිල්ලුක්ෂි, දැන් මේ ඇඳාගත්ත ප්‍රදේශ හතර කර්සන්, සපරෝෂියා, ඩොනියෙත්ස්, ලුහන්ස් කියන මේ ප්‍රාන්ත හතර තියෙන්නේ රුසියාවත් යුක්‍රේනයත් අතර තියෙන දේශ සීමාව කිට්ටුව. මේ ප්‍රදේශ හතර අල්ලගත්තට පස්සේ රුසියාවට හැකියාව ලැබිලා තියෙනවා ගොඩබිම් මාර්ගයක් හදාගන්න ක්‍රයිමියා අර්ධද්වීපයට. එතකොට ගොඩබිමෙන් යන්න බැරුව තිබුණා මීට කලින්. රුසියාවට කෙලින්ම මේ ගොඩබිම් මාර්ගය සකසා ගැනීම තමයි ඔවුන්ගේ අභිලාෂය වුණේ. දැන් ඒක ඉෂ්ට කරගෙන තියෙනවා. ඔබ කිව්වා වගේ ගිය සතියේ තිබිච්ච ඒ ජනමත විචාරණයෙන් පස්සේ මේ ප්‍රදේශ හතරේ ඉන්න රුසියානු භාෂාව කතා කරන බහුතරයක් ඉන්න පිරිස ඔවුන් ඡන්දය දුන්නයි කියලා, ඔවුන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළයි කියලා රුසියාව මේ ප්‍රදේශය රුසියාවේ කොටසක් හැටියට ආඳා ගැනීමට ඒ අවසරය දුන්නයි කියලා. ඒ අනුව තමයි අද දවස ඇතුළතදී මොස්කව් හිදි අති උත්කර්ෂවත්වයෙන් උත්සවයක් පවත්වලා මේ ප්‍රදේශය ආඳා ගැනීමට පුටින් ජනාධිපතිවරයා කටයුතු කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා.
අමල්, දැන් එතනදී යුක්‍රේනයේ ප්‍රතිචාරය සහ මේ ජාත්‍යන්තර ප්‍රතිචාරය කොහොමද කියලා ටිකක් කතා බහ කරන්න කැමති?
ඔව්, බොහොම දැඩි ලෙස සෙලෙන්ස්කි ජනාධිපතිවරයා මේ කාරණාව හෙලා දැකලා තියෙනවා. මම මේ වෙනකොටත් යුක්‍රේන් හමුදාව රුසියානු හමුදාව නැවත මේ ප්‍රදේශවලින් පළවා හැරීමේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යනවා. පෙබ්‍රවාරි මාසේ 24 ආරම්භ වෙච්ච මේ රුසියානු ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා මේ වෙනකොට ඇමරිකාවත් තවත් විශාල වශයෙන් මුදල් හා යුද ආධාර ලබා දෙනවයි කියලා වාර්තා වෙනවා. එක්සම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගූටරෙස් ඔහු විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා දැන් පැය කිහිපයකට කලින්. එම ප්‍රකාශයෙන් මහලේකම්වරයා කියා සිටියේ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයෙක් හැටියට මීට වඩා වගකීමෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ඕනේ කියලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැටියට ඔවුන් තරයේ හෙලා දකින්නයි කියලා මේ රුසියාවේ ක්‍රියාකලාපය වෙන රටක ප්‍රදේශයක් තමන්ගේ රටට ආඳා ගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය වීමක් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වීමක් කියලා ප්‍රකාශ කරලා තිනවා. ඊට අමතරව යුරෝපා සංගමය රුසියාවට විරුද්ධව තවත් ආර්ථික සම්බන්ධක ඇති කරන්නටත් කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා තිනවා.
රුසියාව දෙස්සට සමස්ත ලෝකීයම අවධානය යොමුණු තවත් කාරණාවක් තිබුණා මේ සතියේදී. ඔබට මතක ඇති එඩ්වර්ඩ් ස්නෝඩන්, අපි ඔහු පිළිබඳව පසුගිය වසර ගණනාවක් තිස්සේම කතා බහ කළා. ඔහු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, එසේත් නොමැතිනම් නැෂනල් සිකියුරිටි ඒජන්සි, අපි NSA කියලා හඳුනනවා, මේකේ බුද්ධිංශ නිලධාරියෙක් විදිහට කටයුතු කරමින් ඉන්න අතරතුරේදී ලෝකයේ බොහෝ රාජ්‍යනායකින්ද ඇතුළුව බොහෝ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත කොහොමද මේ ඇමරිකානු මේ බුද්ධ්‍යංශ විසින් නිරීක්ෂණයට ලක් කරන්න කියන කාරණාව සම්බන්ධව ඔහු විශාල වශයෙන් තොරතුරු හෙළිදරව් කළා. ඊට පස්සේ ඇමරිකාවේ බුද්ධ්‍යංශ තොරතුරු හෙළිදරව් කිරීමේ වරදට හසුවන්නට කලින් ඔහු රටින් පැනගත්තා. අවසානයේ ඔහුගේ නැවත මුණේ රුසියාව. රුසියාවේ ඔහු දේශපාලන රැකවරණ පතමින් හිටියා. අපිට ආරංචි වෙනවාමල් දැන් නම් සමස්ත ලෝකෙම මේ කාරණාව දන්නවා. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තීරණය කළා තියෙනවා එඩ්වර්ඩ් ස්නෝටන්ට රුසියානු පුරවැසිභාවය ලබා ගන්න. මම මෙතනදී දැනගන්න කැමති වෙන්නේ පුටින්ගේ මේ තීරණේ අරමුණ උනේ මොකක්ද සහ ස්නෝඩන්ට මෙතනින් එහාට මොකක් වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මොනවද කියන්නේ කියලා දැනගන්න.
ඔව් දිලක්ෂි, මෙතන ස්නෝඩන්ට දේශපාලන රැකවරණය රුසියාව ලබා දුන්නේ ඔහු ඇමරිකාවට විරුද්ධව මේ කරපු විශාල හෙළිදරව් නිසායි. මේ හෙළිදරව්ෙන් ප්‍රකාශ වුණේ ඇමරිකාවේ NSA එක ඇමරිකන් පුරවැසියන්ගෙන් ඔවුන්ගේ දුරකථන දත්ත ඔවුන්ගේ අවසරයක් නැතිව උසාවියේ අවසරයකින් තොරව අති විශාල දැවන්ත ජනතාවගේ දත්ත ප්‍රමාණයක් ජනතාවගේ අනුදැනුමෙන් තොරව ලබා ගන්නවයි කියලා. ඒ එක්කම ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය නායකයන්ගේ ඒ දුරකථන ඇමතුම් වලට ඒවට නීති විරෝධී ලෙස යොමු වෙනවයි කියන කාරණාවත් ස්නෝඩන් හෙළිදරව් කළා. ඉතින් මේ අවස්ථාවේදී රුසියාව ඇමරිකාවේ මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් ලෝකෙට හෙළිදරව් කිරීම වෙනුවෙන් ස්නෝඩන්ට දේශපාලන රැකවරණය ලබා දුන්නා 2013. දැන් අවුරුදු 9කට පස්සේ ඔහුට රුසියානු පුරවැසිභාවය ලබා දීලා තියෙනවා. මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ස්නෝඩන්ගේ බිරිඳ වන ලින්සේට මේ දෙපළට ඉන්න දරු දෙදෙනාත් සමග රුසියාවට ගමන් කරලා පවුලක් හැටියට ඔවුන්ට එකට ජීවත් වෙන්න අවස්ථාව ලබා දීමයි. ඉතින් මෙතනදී ස්නෝඩන් රුසියානු පුරවැසිභාවය ලබා ගත්තට ඔහු ප්‍රකාශ කළා තියෙනවා ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියේ නැtei කියලා. කවදා හෝ දවසක නැවතත් ඇමරිකාවට යන්නට ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් රුසියානු පුරවැසිභාවය ලබා ගැනීම තුලින් ඔහුගේ බිරිඳට පහසුවෙන් තමන් හමුවීමට රුසියාවට ඒමට හැකියාව තියෙනවා. ඒ එක්කම තමන්ගේ බිරිඳටත් දැන් රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව ඇති වෙලා තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට රුසියාව පුටින් ජනාධිපතිවරයා ස්නෝඩන් දැනට අවුරුදු 2කට කලින් ඉදිරිපත් කරපු ඉල්ලුම් පත්‍රයට ප්‍රතිචාර දක්වලා අවුරුදු 2කට පස්සේ ඔහුට රුසියානු පුරවැසිභාවය ප්‍රදානය කළා තියෙනවා.
මම හිතන්නේ අමල් දැන් අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට පුරුදු වෙන රටක පුරවැසිභාවය ගත්තාම තමන්ගේ මව රටේ පුරවැසිභාවය අහෝසි වෙන එකනේ. ඇමරිකාවේ එහෙම නීතියක් නැද්ද කියන්නේ?
ඔව්, ඇමරිකාවේ පුරවැසිභාවය කවදාවත් අහෝසි වෙන්නේ නැහැ දිලුක්ෂි. ඒ පුරවැසියා ස්වේච්ඡාවෙන් ඒක අත්හැරියේ නැත්තම් වෙන රටක පුරවැසිභාවය ගත්තට ඇමරිකානු පුරවැසිභාවය ඉබේම අහෝසි වෙන්නේ නැහැ. ඒ අනුව තමයි ස්නෝඩන්ට හැකියාව ලැබිලා තියෙන්නේ ඔහු රුසියානු පුරවැසිභාවය ලබා ගත්තත් තමන්ගේ ඒ මූලික ඇමරිකානු පුරවැසිභාවය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමටත් ඔහුට හැකියාව තියෙනවා.
අපි එහෙමනම් ඇමරිකාව පිළිබඳව කතා බහ කරමු. ඇමරිකාව පිළිබඳව මේ දැන් වෙන විටත් බ්‍රේකින් නිවුස් ලැබෙමින් පවතින්නේ. හරිකේන් ගුණාටුව ඇමරිකාවට එල්ල කළ තියෙන මේ දැවැන්ත ඛේදජනක තත්ත්වය නිසා මේ වෙනකොට විවිධ ස්වරූපයෙන් ඇමරිකාවට මේ හරිකේන් ගුණාටුව බලපාලා තියෙන ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා කරන අන්තර්ජාතික මාධ්‍ය. මම කැමතියි මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව දැනගන්න. අමල්
දිලුක්ෂ, මේ හරිකේන් ඉයන් කියන මේ සුලි කුණාටුව ආරම්භ මුලින්ම පීඩාවට පත්වෙන්නේ කියුබාව. කියුබාවේ යටත් පිරිසෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වලා අති විශාල දේපල හානියක් සිද්ධ වෙලායි උනායි කියලා වාර්තා වෙනවා. දැන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මේ සුලු කුණාටුව ගමන් කිරීමත් එක්කල දැවැන්ත විනාශයක් ඒ ප්‍රදේශෙත් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. දැනට දැනගන්න තියෙන විදිහට අවුරුදු 500කට පස්සේ ෆ්ලොරිඩාවල ඇති වෙලා තියෙන විශාලතම ජල ගැල්ම මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. නිවාස මිලියන ගණනක් ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ එක්කම අතිවිශාල පිරිසකට විදුලි බලය ඇනහිටලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වෙනකොට බයිඩන් ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. මේ සුලි කුණාටුව නිසා විශාල ජීවිත හානියක් සිද්ධ වෙන්නත් පුළුවන් කියලා. නමුත් බොහෝ ප්‍රදේශ මේ වෙනකොට විදුලි බලය ඇනහිටලා ඒ එක්කම පාරවල් යට වෙලා ගමනාගමනය අඩපණ වෙලා තියෙන නිසා ඒ තොරතුරු තවම ලබා ගන්නට බැරි වෙලා තියෙනවායි කියලා බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා. අවුරුදු 500කට පස්සරයක් ඇති වෙන අති දැවැන්ත කුණාටුවක් සහ ඒ විදිය ජල ගැල්මක් හැටියට තමයි ඔවුන් මේ වෙනකොට මේක හඳුන්වලා තියෙන්නේ.
ඇමරිකාවේ මේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට විතරද මේක දැනට බලපාලා තියෙනවම නැත්නම් අනිකුත් ප්‍රදේශවලටත් මේක පැතිර යනවා කියලා ආරංචියක් තියෙනවද?
දැන් මේක දිලුක්ෂි මේ වෙනකොට රට ඇතුළට ගමන් කරමින් තියෙනවා. නමුත් මේ සුලි කුණාටුව මුලින් පැයකට කිලෝමීටර් 250ක විතර වගේ වේගයෙන් ගොඩබිමට කඩා වැදුනට මේ වෙනකොට ඒක තවදුරට රට ඇතුළට ගමන් කරනට විශේෂයෙන්ම දකුණු කැරලයිනා ප්‍රාන්තයට මේ වෙනකොට ගමන් කරමින් තියෙනකොට ඒකේ වේගය අඩු වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ වේගය අඩුවීමත් එක්කලා ඒ එම ප්‍රදේශවලට තද වැසි සහ ජල ගැලීම් ඇති වුණාට අර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තරම් විශාල දේපල හානියක් සිද්ධ වෙලා නැහැයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
තවත් ලෝකයේ ප්‍රමුඛතම අවධානයකට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා අභාවප්‍රාප්ත වුණු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජිනගේ මරණ සහතිකය නිල වශයෙන් නිකුත් වීම පිළිබඳව. මරණයට හේතුව ඇගේ මරණය සිදුවුණු වෙලාව, ඊට පස්සේ කොයි වගේ වෙලාවකට පස්සේද බකින්හම් මාලිගය මේක නිල වශයෙන් නිවේදනයට ලක් කළේ, මේ වගේ කාරණා පිළිබඳව බහුතරයකගේ අවධානය යොමු වුණා. මොකද අපි දන්නවා ඔය කොන්ස්පිරසි තියරි වගේ දේවල් පාවිච්චි කරන ඒවා පිළිබඳව හොයා බලන අයට වෙන වෙන ආරංචි ලැබිලා තිබුණා. එලිසබෙත් මහරජිනගේ මරණය පිළිබඳව ඇය බොහෝ දවසකට කලින් මිය ගිහිලා හිටියේ, ඒක රහසිගත මරණයක්, ඇය ඝාතනය කළා, මේ වගේ නොයෙකුත් මේ කතාන්තර අපි දැක්ක අන්තර්ජාලයේ විවිධ ස්වරූපෙන් යනවා. නමුත් අවසාන වශයෙන් මේක නිල වශයෙන් නිවේදනයට ලක් කිරීම සිදු කළ තිබුණා. මා කැමතියි ඒ සම්බන්ධව තොරතුරු දැනගන්නම.
ඔව් දිල්රුක්ෂි, මෙතන මේ මහරජින අභාවප්‍රාප්ත වුණේ ස්කොට්ලන්ඩ් වලදී. මේ ස්කොට්ලන්ඩ් වල නීතිය අනුව ඇයගේ මරණය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඇය එංගලන්තයේ මරණයට පත් වුණා නම් එංගලන්ත නීතිය අනුව රජිනගේ මරණය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට ඇයගේ මරණ සහතිකය දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කළා තියෙන්නේ. ඇය අභාවප්‍රාප්ත වුණේ සැප්තැම්බර් 8 වෙනිදා හවස 3:10ට. ඒකට මරණයට හේතුව වයස්ගත වීම කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. නිල වශයෙන් ඇයගේ මරණය ප්‍රකාශයට පත් වුණේ හවස 6:00 පැය 3:20කට පස්සේ තමයි නිල වශයෙන් ඇයගේ මරණය ප්‍රකාශයට පත් වෙන්නේ. නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට මේ මරණය පිළිබඳව පැයකට විතර පස්සේ, ඇයගේ මරණය සිද්ධ වෙලා පැයකට විතර පස්සේ දැනුම් දුන්නයි කියලා ස්කොට්ලන්තෙන් දැන් වාර්තා වෙලා තියෙනවා. ලෝකයට නිල වශයෙන් දැනගන්නට කලින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයට මේ බව දැනුම් දීලා තියෙනවා. චාල්ස් කුමරු මේ මරණය සිද්ධ වෙන අවස්ථාවේදී බැල්මොරල් මාලිගාවේ ඇය සමග එතන හිටියයි කියලත් සටහන් කළා තියෙනවා. ඒකම මේ මරණ සහතිකය ලබා දුන්න වෛද්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා. ඇයගේ රෝගී තත්ත්වය නිසා ඔවුන් දැනගෙන සිටියයි කියලා, මේ විදිහට ඇය අභාවප්‍රාප්ත වීමට ආසන්නයි කියලා. මොකද මීට දවස් 2කට කලින් මහරජින බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ුත් ඒ එක්කම අලුතෙන් පත් වුණ ලිස්ට්‍රස් අග්‍රාමාත්‍යවරයාත් දින 2කට කලින් හමු වෙලා තිබුණා. ඒ හමු වෙන අවස්ථාවේදී යම් කිසි විදියකට රෝගී තත්වයක ඉන්නවයි කියලා මාධ්‍ය සඳහනක් සිද්ධ වුණා. මොකද ඒ ඇයගේ ඒ අවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තිබුණු ඡායාරූපවල ඇයගේ අත වර්ණය වෙනස් වෙලා දම් පාට වෙලා තිබුණයි කියලා වාර්තා කළා තිබුණා. ඉතින් ඒ අවස්ථාවෙත් බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්ත ඇයගේ යම් කිසි රෝගී තත්වයක් තියෙනවායි කියලා. නමුත් මේ පහුගිය අවුරුද්දම විතර ඇයට ඇවිදින්න අපහසුතාවයක් තිබුණයි කියලා තමයි වාර්තා කළා තිබුණේ. ඒ අනුව ඇය පහුගිය අවුරුද්දම වාගේ නිල උත්සව වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබුණා.
අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා අමල් මේ තොරතුරු මෙවරත් අපි වෙත රැගෙන ආවාට. අමල් ජයසිංහයි ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන්. අමල්, එමනම් අපි ලබන සතියේ සිකුරාදා යළිත් හමුවෙමු. අයිබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.